අපි බෞද්ධයන් වෙන්න කර්ම කර්මඵල විශ්වාස කරගෙන බුදුරජාණන් වහන්සේ දේශනා කළා සුඛ කාමයෙන් කෝ ගහපති ආයු කාමයෙන් කෝ ගහපති ආයු සංවත්තනිකා ප්‍රතිපදා ප්‍රතිපදිතබ්බා සැප කැමති නම් ආයුෂ කැමති නම් වර්ණේ කැමති නම් ඕන දෙයක් කැමති නෑ එපා කියන්නේ නෑ කාමයන් භුක්ති විඳින තහනම් කළෙත් නෑ කාමයන් භුක්ති විඳින එපා කිව්වෙත් නෑ ඕක අවශ්‍ය නම් මොකද කිව්වේ කර්ම රැස් කරන්න සුඛ සංවත්තනිකා ප්‍රතිපදා ප්‍රතිපදිතබ්බා ඒක හේතු වන කර්ම තියෙනවා ප්‍රතිපදාවක් තියෙනවා ආයුෂය කැමති නම් ආයුෂය ලබන්න හේතු වන ප්‍රතිපදාවක් තියෙනවා ඒ ප්‍රතිපදාව පුරන්න සැප කැමති නම් අනුන්ගේ සැපයට කවදාවත් ඊර්ෂ්‍යා කරන්නට එපා අනුන් සැප ලබන හැටි හොයන්න යන්න එපා ඒ කියන්නේ අසාධාරණ මහම්බය කියලා සමහර කියන්නේ නෑ හැම කිස්සෙම හිතන්න ඒ අත්පත් මේ සැප ලබන්නේ ඒ අත්පත් කරන ලද කර්මානුරූපව නේද කියලා. සම්මතකතාවය සිහි කරනකොටම ඊර්ෂ්‍යාව පැනගින්නේ නෑ. ද්වේෂය පැනගින්නේ නෑ. ඒ නිසා හැම කිස්සෙම හිතන්න ඕනෝන්ගේ කර්මය ඕනෝන් භුක්ති විඳින්නේ. එයා කර්මානුරූපව එයා සැප ලබනවා එහෙම එයා වැරදි විදිහට ලබන එක කියන්නේ එයාට අනුකම්පාව කරන්න ඒක අපි ද්වේෂයක් ඇති කරගන්න දෙයක් නෙමෙයි ඒකත් ඒ පුද්ගලයා කරේ අපි අනුකම්පා සහගත විය යුතුයි යාගේ මෝහය නිසා යා විපතට වැටෙනවා මොකද ඒ තරක් තරා ජෝති තම පරායන පුද්ගලයාගේ හිතේටයි වැටෙන්නේ ආලෝකයේ ඉඳලා අඳුරට යන පුද්ගලයා කියන්නේ යාකයි තින් ඇතුව ඉපදිලා වැඩ කරනවා තින් ටික නැති වෙලා අඳුරට යන විදිහට ඉතින් එයාට අනුකම්පා කරනවා නිසා එයාත් එක්ක අපි කරහ ගන්න අයිතිය නෑ. නිසා හැමතිස්සෙම සැප දෙන්න. යමෙකුට දුකකට පත්වලා ඉන්නවා නම් ඒ දුකෙන් මුදවන්නට උත්සාහ ගන්න. ඒකයි මෛත්‍රී කරුණා දෙකම නික්කම් සංකල්පනාවට වැටලා තියෙන්නේ ඒකයි. සමන්ත තම අන්තිම යහපත සත්වයාද සුවය සලසන්නේ ඒ ආකාරයෙන්. කවදාවත් කෙනෙක්ගේ දුක දකින්නවා නම් ඒ දුකේ සතුටු වෙන්න දෙපා. මොකද වෙලා වැඩි කියන වෙලාවක් තියෙනවා නේ. මොකම වෙලා වැඩි කියන වෙලාවක් තියෙනවා. කවදාවත් ඒ වචනේ කියන්න දෙපා. සතුටෙන්ද එහෙම දෙයක් වුණා හරි. මේ සතුරා කෙනෙක් අනුකම්පා කරන්න. සතුරා කෙනෙක් අනුකම්පා කරන අතරක් නෙමෙයි. ඔහුට පුළුවන් නම් උපකාරයක් දෙන්නට සාගනපෙන් සතුටෙන් උපකාර කරනවට තමයි පරිස්සමෙන් උපකාර කරන්නේ. උපකාර කරන්න එපා නෙමෙයි. හැබැයි නුවණ මෙහෙවල උපකාර කරන නැත්නම් තමන්ට විපත එන්න පුළුවන්. සමහර අය උපකාරය ලබනකම් මිතුරෙයි. උපකාරය නැවතුනාට පස්සේ සතුටුයි. ඒක කියන්නේ ජීවිතවල ලක්ෂණ. ඒ කෙනාගේ පෞද්ගල ලක්ෂණ වල. නිසා වටහා ගන්න ඕනේ. සැප ලබන්නට සැප දෙන්න. සැපය තහවුරු කරන්න අනිත් අය කියන්නේ. ඔබට සැප ලැබෙනවා. කොහොමද? කෑම නැති අයටත් කෑම දෙන්න. සරණ බ්‍රාහ්මණ ආදීන්ට සරණ කරන්න. බුදු පූජා පවත්වන්න. සමාජ කියන්නේ සරණ බ්‍රාහ්මණ දෙන්න ඕන නැහැ හිඟන්නට දෙන්නේ කියලා. හරි ඒගොල්ලන් හිඟන්නට දෙන්න අරින්න. ඒකට අපි මොනවක්වත් කියන්න යන්න ඕනේ නැහැ වාද කරන්න යන්නත් ඕනේ නැහැ අපේ තීමනාව අපි දෙන්න ලැබෙන කොටෙන්ට හරි දෙන්න කරුණාවෙන් මෛත්‍රියෙන් අනුකම්පාවෙන් දෙන්න ආපස්සට මොනවක්වත් ගන්න බලාගන්නේ නැතුව දීව උත්තරද කරන්නේ තමන්ගේ චිත්ත පාරිශුද්ධිය සඳහා නිර්වාණයට පිළිකර වශයෙන් විතරයි දීව පුරුදු කරන්නේ මොකක්වත් ගන්න බලාගෙන නෙමෙයි පින්වත්නි එදිනෙදා ජීවිතයේ හොඳට සිත දිහා බලමි තරහ ගන්න නැතුව නපුරු සිතිවිලි නැතුව හිත හදන්න හැම කටයුත්තකදීම ඉවසීමෙන් යුක්තව කරුණා මෛත්‍රිය ආදී ප්‍රබල කරගනි. යමෙකුට යමක් කියනකොට දැනගන්න මම මේ තරත්තාට අහිත පිණිස නෙමෙයි මේ කතා කරන්නේ මේ තරත්තාට හිත පිණිසයි. මේ තරත්තා කරේ ඊර්ෂ්‍යාවෙන් නෙමෙයි මේ කතා කරන්නේ මේ මුදිතාවෙන් කතා කරන්නේ. හදිස්සියෙන් අර ඒක විමසමින් ගන්න මොකක්ද වන්දේ කරන්නේ කරනකොට හිත පුරුදු වෙනවා. ඒ කියන්නේ හිත භාවනාවේ වැඩෙනවා. මේ විදිහට පුහුණු කරගෙන යන ක්‍රියාව වචනය මේ විදිහට එදිනෙදා ජීවිතයේ පවත්වන කොට මේ කර්මය ආචීර්ණ කර්මය වෙනවා. නිතර පුරුදු කරන කර්මය වෙනවා. ඒ ආචීර්ණ කර්මය එකාර්ථයෙන් ආසන්න කර්මයට එනවා. නිතර පුරුදු කරන එක නම් අවතාරණ වශයෙන් ආසන්නයට වෙන කර්මයක් වෙනවා. එතකොට මතක් වෙන්නේ මොකද්ද? මෛත්‍රිය, කරුණාව, මුදිතාව වගේ ධර්මය. මතක් වෙච්ච ගමන් දෙහාන වෙන අවශ්‍ය නැහැ. අර මෛත්‍රී චේතෝ විමුක්තිය රූපාවචකත්වයට ඉක්මනවා. ඉක්මනකොට එයා බ්‍රහ්මලෝකයේ උපදිනවා. එදිනෙදා ජීවිතේ පුහුණු කරන්නේ මෙත්තා, කරුණා, මුදිතා කියන මේ සතර බ්‍රහ්ම විහාර කියලා කියන්නේ ඒකයි. ධ්‍යානයම අවශ්‍ය නැහැ. අර අනිත් ධ්‍යානවල කියන ප්‍රථම ධ්‍යාන, ද්විතීයික ධ්‍යාන, තතිය ධ්‍යාන කියන එක අවශ්‍ය නැහැ. ඒ නිසා තමයි මේ ධ්‍යානවල කිව්වේ මෙත්තා චේතෝ විමුක්ති, කරුණා චේතෝ විමුක්ති, මුදිතා චේතෝ විමුක්ති, උපේක්ෂා චේතෝ විමුක්ති කියන අතර මෙත්තා ධ්‍යාන, කරුණා ධ්‍යාන කියලා කිව්වොත් නෙමෙයි. ඉතින් චේතෝ විමුක්තිය, මෛත්‍රී චේතෝ විමුක්තිය කියලා කියන්නේ මෛත්‍රිය නිසා සිත ද්වේෂයෙන් නිදෙවුවා. ද්වේෂය අහක් කළා. ද්වේෂය අහක් කළා මෛත්‍රිය වැඩිම බ්‍රහ්ම විහාරය ශ්‍රේෂ්ඨ ප්‍රයත්න. එන්නදී බුදුහාමුදුරුවෝ ඔය යක්ෂ සරවද ක්‍රමය මෙන්න මේ විදිහට දේශනා කළේ. කොහොමද? උත්ථානගතෝ සතිමතෝ සුචිකම් මනස නිසාම කාරිනෝ සංයතස්සච ධම්ම ජීවිනෝ අපමත්තස්ස යසෝහි වද්ධති. උත්ථානවත උත්සාහවන්ත වන්නට. ඒ කියන්නේ කර්මීවෙත් සූත්‍රයේ සක්කෝ කියලා කියපේක. උත්ථානවත සතිමත සිහියෙන් යුක්ත වන්නට. කොයි විදිහකටද? සිහිය එක්ක තියෙන්නට ඕනේ සුචිකම්මස්ස පිරිසිදු ක්‍රියා ඇත්තෙක් වන්නට. කර්මීවෙත් සූත්‍රයෙන් උජුච සූජුච කියලා කියන්නේ ඒකයි පිරිසිදු ක්‍රියා ඇත්තෙක් වන්නට අවශ්‍ය. නිසංම කාලිනෝ සොයා බලා කටයුතු කිරීම පුරුදුවෙන්නට. සංයතස්සච ඇහැ කන සිත කය වචන දෙක යන සංවර කරගන්න. ධම්ම ජීවිනෝ දැහැමින් පවතින්න ඒ අප්‍රමාදී ප්‍රත්‍යාත යසෝ විවදති යසස වැඩෙනවායි, කීර්තිය වැඩෙනවායි, ප්‍රසංසා වැඩෙනවායි කියලා කිව්වේ ඒකයි. දැන් බුදුහාමරගේ බුද්ධ වචනේ කිව්වද දැන් යසස සඳහා අර දෙවියන්ට මේ දෙවියන්ට ප්‍රාර්ථනා කරන්න, යාඥා කරන්න, පූජා කරන්න කියලා නෑ. බුදුහාමරගේ කෙලින්ම කිව්වේ මෙන්න ප්‍රතිපදාව තියෙනවා, මේ ප්‍රතිපදාව යන්නේ එතකොට ඔබට යසස තියෙනවා. ඒ තමයි කියන්නේ යස්සෝ යස කාමේනකෝ ගහපති යස සංවර්තනිකා ප්‍රතිපදා පටිපදිතබ්බා. යස කැමති නම් ගෘහපතිය, යස කැමති කාර්යතා විසින් යස ලැබිය යුතු පුණ්‍ය ප්‍රතිපදාව තියෙනවා. ඒ ප්‍රතිපදාව ඉගාට සක්කර කාමයෙන්කෝ ගාපති සක්ක සංවර්තනිකා ප්‍රතිපදාව පටිසම්පන්නිතබ්බ. ස්වර්ගයේ කැමති නම් ස්වර්ගගාමී මාර්ගය තියෙනවා. මොකද දාන සීල භාවනා මාර්ගය. ඒ දාන සීල භාවනා මාර්ගය පුරන්න. ඒකයි ස්වර්ගගාමී මාර්ගය. ඒ මාර්ගයෙන් ඒව පුරන්නේ නැතුව මොන විදියට යද්දත් පැතුවත් කවදාව ඒක සාර්ථක වෙන්නේ නැහැ. මේ කුසල් වඩනකොට ඇයි සාර්ථකත්වය ඇති වෙන්නේ කොහොමද? එහෙනම් කුසල් වඩනකොට සාර්ථකත්වය ඇති වෙන්නේ තමන්ගේ අකුසල ශක්තිය යටපත් වීමෙන්. දැන් අපි කලින් පොඩ්ඩක් මතක් කරා මේ වෙනකොට අපේ ජනක කර්ම ශක්තියක් පිළිබඳව. ඒ ජනක කර්ම ශක්තිය මම මතක් කළා ඒ වෙලාවේ 1000ක් ඉන්නවනම් 1000ගේ ජනක කර්ම ශක්තිය 1000ක් කියලා. ওই ජනක කර්ම ශක්තිය වල සමහර දෙනාට පරිසුදු තියෙනවා, සමහර දෙනාට කළු වැඩි, සමහර දෙනාට සුදු වැඩි, සමහර දෙනාගේ පරිසුදු කර්ම තියෙනවා, සමහර දෙනාට පරි කළු කර්ම තියෙනවා. එතකොට කළු සුදු දෙක මිශ්‍රණ එතනත් තාත සුවදුක් දෙක මිශ්‍රව ලැබෙනවා. සුවදුක් දෙක මිශ්‍රව ලැබෙන කර්ම තියෙනකොට මොකද කරන්න ඕනේ? සුව කර්මයෙන්ද උපස්තම්භක කර්මය රැස් කරන්න ඕනේ. ජනක කර්මයේ ශක්තිය තියෙන්නේ සුව දුක් දෙකම ලබන්නේ. උපස්සම්බක කර්මයක් කියන්නේ උපස්සම්බක කියලා කියන්නේ සපෝට් එක දෙනවා. මොකද සපෝට් එක දෙන්නේ? කුසල් වලට අකුසල් වලට. කුසල් වලට. කුසල් වලට සපෝට් එක දෙන්න නම් මොනවද කරන්න ඕනේ? කවදාවත් තණ්හාව වලට අකුසලයේ සපෝට් එකක් ඉන්නේ නෑ. තණ්හාව වැඩි වෙන නිසා අකුසලයේ සපෝට් එකක් වෙනවා. නිසා කුසලිය තවද දුර්වල වෙනවා. එනිසා කුසල කර්ම කරන්න එතකොට අර කලුසුදුවේ තියෙච්ච සුදු ශක්තිය තව වර්ධනය වෙනවා. වර්ධනය වීමෙන් එතනකට දුර්වල වෙන්න යන ජනක කර්ම ශක්තිය රඳවන්නට පුළුවන්. ජනක කර්ම ශක්තිය හැමදාම එක වෙලාවකට පවතින්නේ නැහැ කියන විදිහට. ජනක කර්මය දුර්වල වෙනවා. ජනක කර්මය දුර්වල වෙනකොට තමයි අකුසල කර්ම ශක්තිය ඉදිරියට එන්නේ. ඉදිරියට ආවම උපපීඩක කර්මය වශයෙන් බලපාන තරංගයේ සැපයට පීඩාපවන. නමුත් සැපයට පීඩාපවන වන්නේ උපපීඩක කර්ම තමයි. යාඥා කරණේවා, ප්‍රාර්ථනා කරණේවා, තෘෂ්ණාව යනේවා ඔක්කොම උපපීඩක කර්ම. මොකද හේතුව තෘෂ්ණාව අනිත් කරන ලද කුසල ශක්තියද ජනක කර්ම ශක්තියද පීඩාපවන. පීඩාපවනකට මොකද වෙන්නේ? නොනිතර විරෝධ බාධක ඇති වෙනවා. ජන කර්ම ශක්තිය බලවත් කෙනාට ප්‍රශ්නයක් නැහැ. ඒක දැනගන්න. හැමෝටම වෙන්නේ නැහැ. දැන් අපතු ඔය සමහර කට දෙවියෝ බැලගෙන ඉන්නවා සමහර. මොකක්වත් වෙන්නේ නැහැ. මොකද හේතුව? ජන කර්ම ශක්තිය බලයි. නමුත් ජන කර්ම ශක්තිය දුර්වල වෙගෙන යන වෙලාවට මේ වගේ දේවල් කරන එක කියලා හිතෙම විපතේ. ඒක තමයි සමහර කට ඔය ගොවා වැදලා ගිහින් එනකොට ඇක්සිඩන්ට් වෙලා වැරෙන්නේ. සමබත් කරලා ඉන්නේ විදිහට. ඒ හේතුව ජනක කර්ම ශක්තිය දුර්වල වෙලා ඉන්න දාට අර තැන් වල යනකොට තවත් කුෂ්ණාවක් වර්ධනය වෙන්නේ. ඒකේ සම්පූර්ණයෙන්ම ජනක කර්ම ශක්තිය නැති කරලා තියෙනවා. ඒ විදිහට තමයි ජනක කර්ම ශක්තිය නැති කරන විදිහේ කර්මයක් මෙතන කරගත්තොත් ඒකට කියනවා උපඝාතක කර්ම කියලා. ඒ කියන්නේ ඒවට කියනවා ජනක උපස්ථාපක උපපීඩක උපඝාතක කියලා හතර වර්ගයක් කරන්න කියලා. දැන් පැහැදිලිද මේ කර්ම හතර? ජනක කර්ම ශක්තියේ ප්‍රතිසන්දිය දුන්නේ. ඒ ශක්තිමත් බව නිසා මෙලොව මන කෘෂ්ණාව වර්ධනය කළා. යාට කිසිම හානියක් වෙන්නේ නැහැ. නමුත් ඒක හේතුනවා හරිය අපිට මේ වගේ ප්‍රතිඵල ලැබෙනවා කියලා. ප්‍රතිඵල ඒක නෙමෙයි, ප්‍රතිඵල සතර කරගත කුසල ශක්තියගේ මහිමය. අර කියපු විදිහට ජනක කර්ම ශක්තිය මිශ්‍ර එකක් නේ. කෘෂ්ණා වර්ධනය කරනකොට කලු කියන ලද අකුසල ශක්තිය ඉස්මතු වෙනවා. කුසල ශක්තිය යටපත් වෙනවා, උදාසීන බවට පත් වෙනවා. කුසල වඩනවා නම් උපස්සම්බක වශයෙන් කුසල ශක්තිය ඉස්මතු වෙලා ඒ කුසල ශක්තිය ඉස්මතු කිරීමේ හේතුවෙන් දුර්වල වීගෙන යන ජනක කර්ම ශක්තිය නැවත ප්‍රාණවත් කරන අරගන්න. ඒකයි කියන්නේ අපල උපද්දව තියෙනකොට මාරක අපලෙහි මෙන්න තියනවා නම් ටිකක් කුසල් කරන්න. මාරක අපලය කියන්නේ මොකද්ද? ජනක කර්ම ශක්තියට පීඩා ගෙන දෙන ආස්කාර ඇවිල්ලා. ඒකට කරන්න තියෙන්නේ උපස්කම්භක කර්ම හැස් කරනවා. හැස් කරලා ජනක කර්ම ශක්තිය බලවත් කරනවා. බලවත් කරනවා නම් අරේ ආදේශ රකින්නද පුළුවන්කම ලැබෙනවා. සැප ලැබීමේදීත් එහෙමයි, අනිත්‍යව ලබන්නේ එහෙමයි. ඊගාවට උපපීඩක කර්මය මේ නැවත මතක් කිරීමක් කරන්නේ. උපපීඩක කර්මය කියන්නේ ජනක කර්ම ශක්තිය කොහොම තිබුණත් ජනක කර්ම ශක්තිය ප්‍රබලම එකක් නෙවෙයි නේද? හොඳටම ශක්තිමත් එකක් නෙවෙයි නේද? සාමාන්‍ය ජනක කර්ම ශක්තිය මෙලව තමන්ගේ හැසිරීම අනුව, මෙලව චරිතය අනුව, මෙලව කරන කර්මයන්ට අනුව ඒක අකුසල කර්මයන් නම් කරන්නේ අර කර්ම ශක්තිය, ජනක කර්ම ශක්තිය දුරදලා ගිහිල්ලා තමයි ඒකේ අයිති විපාක අනිසි විපාක ලැබෙනවා. ඊගාවට සමහර කර්ම තියෙනවා, එයාගේ ජනක කර්ම ශක්තිය කොච්චර කොහොම වුණත් ඒ කර්ම ශක්තියේ හේතුවෙන් කරන සම්පූර්ණයෙන්ම ජනක කර්මය විනාශ කළා තමයි. ඒ අපිට ජනක කර්ම ශක්තිය විනාශ වූ අවස්ථාවක් තමයි අජාසත්ත. අජාසත්තර ජනක කර්මය බලවත් වෙලා තිබුණා. සෝවාන් වෙනද මාර්ගඵලාධිකරණය කරද්ද ජනක කර්ම ශක්තියේ ශක්තිය තිබුණා. නමුත් අජාසත්තර තාත්තමරුවට පසු කඳුනේ ඒ ජනක කර්ම ශක්තිය සම්පූර්ණයි. මෙලව කොයි ආකාරයකින්වත් නැගා සිටවන්න බෑ. ඒ ශක්තිය සම්පූර්ණයෙන්ම නැති කළ ධර්මයක් ධාතනය කළ ධර්මයක් එකයි උපධාතක කර්මය කියලා කියුවේ. කොට මේ ක්‍රියා කිරීම වශයෙන් කර්මයේ සතර වැදෑරුම් වෙන ආකාරයයි. ඊගාට පින්වත්නි විපාක දාන වශයෙන් එනවා. ගරුක කම්ම, ආසන්න කම්ම, ආචින්න කම්ම, කටත්තා කම්ම කියලා තවත් හතර වර්ගයක්. ගරුක කර්ම කියලා කියනකොට ගරුක කර්ම කියලා කියන්නේ ගරු කියන්නේ බර. කියන්නේ ඉතාම ප්‍රබල කර්ම ශක්තිය. ඒ හැමතිස්සෙම ජනක කර්මයේ වශයෙන් ඉදිරිපත් කරන කර්මය තමයි ඉස්සෙල්ලාම යමක තියනවා නම් ගරුක කර්මය. ගරුක කර්මය ජනක කර්මයේ වශයෙන් ඉදිරියට එනවා. ඒ කියන්නේ ගරුක කර්මය කියලා කියන්නේ කුසල පක්ෂයේ තියෙනවා අකුසල පක්ෂයේ තියෙනවා. අකුසල පක්ෂයේ ගරුක කර්ම තමයි පංචාංගකාරයේ කර්මය නියත මිත්‍යා දෘෂ්ටිය. කවුරුනේ අතාරින්නේම නැත්නම් මට මෙන්න පිට බාහිරින් කියනවා කියලා ඒ කියන්නේ නියත මිත්‍යා දෘෂ්ටියේ තමයි. ඒ කියන්නේ නියත මිත්‍යා දෘෂ්ටිය බැසගෙන සිටීම නිසා ඒක ගරුක කර්මය වෙනවා. ඒක හේතු කරගෙන ඉතරක් ආයේ කාන්තෙන්ම ඊළඟ භවයේ කොහෙද? නිරේ. වෙනත් මේ නිසයි කිව්වේ නිරේ ඒකාන්ත කරලා තියෙනවා හුඟක් දෙනාගේ. එනිසායි බුදුරජාණන් වහන්සේ කිව්වේ මහණෙනි අර නියපොත්ත උඩට වැලි ටිකක් අරගෙන මහණෙනි මේ නියපිට තියෙන වැලි හා සමාන කේපක්ක මනුෂ්‍යත්වයෙන් සිතවල නැවත මිනිසක් බවට එන්නේ. මහ පොළවේ තියෙන වැලි හා සමාන පිරිසක් කොහෙද යන්නේ? නිරේට යන්නේ කියලා. එතකොට මහ පොළවේ වැලි හා සමාන පිරිසක් නිරේට යන්නේ කියලා කිව්වනම් ඒ කියන්නේ බොහෝ දෙනාගේ ගරුක කර්මය නියත මිත්‍යා දෘෂ්ටිය වෙලා තියෙනවා. අම්මා මරලත් නැහැ, තාත්තා මරලත් නැහැ, බුදුන්ගේ රහතුනේ බුදුන්ගේ ඇඟේ දෙහිනවල නැතුව ඇති, රහතුන් මරලා නැතුව ඇති, සංගපේදේ කරලා නැතුව ඇති, මේ පහටයි කියන ඒවා කරලා නැතුව ඇති. නමුත් එතනින් මෙහා තියෙන නියත මිත්‍යා දෘෂ්ටිය පිටලා තියෙනවා. නොකෙන්න බලවල පිටිත ලැබේවා වැරදි දෘෂ්ටිය තියාගෙන ඉන්නවා. තමාගේ ආත්ම ශක්තියෙන් තමාගේ ජීවිතේ පාරිශුද්ධිය හොයා නැත්නම් පිරිසිදු බව බාහිරින් බලාපොරොත්තු වෙනවා. සුද්ධි අසුද්ධි පච්චත්තං නාඤ්ඤෝ අඤ්ඤං විසෝධි. පිරිසිදු බව අපිරිසිදු බව තමාගාවයි. අනිකෙකුට බෑ තව කෙනෙක් පිරිසිදු කරන්න කියලා දේශනා කළ තීත්‍ය තමාගේ පිරිසිදු බව බාහිරින් බලාපොරොත්තු වෙනවා නම් ඒක නියත මිත්‍යා දෘෂ්ටියක්. ඒ නියත මිත්‍යා දෘෂ්ටි ලාභය ඒකාන්තයෙන්ම නිරේ. ඒක සැකයක් නෑ. ඊගාට ඒ ගරුක කර්මයක එහෙම පංචානාකාරයේ කර්මයයි නියත මිත්‍යා දෘෂ්ටියයි අහුවෙනවා. කුසල පාසයේදී ධ්‍යාන සතර ධ්‍යාන වූ පංචාංගයන්ගේ ධ්‍යාන යමෙක් ධ්‍යානයේ කලුවිය ගහනේති කලුවිය කළොත් ධ්‍යානයෙන් පිළිහෙන්නේ නැතුව එතරක්ක ඒ කාන්තෙන්ම බ්‍රහ්ම ලෝකේ උපදිනවා. මිනිමරු කෙනෙක් වුණත් හිත හදාගෙන ධ්‍යානයක් ලබා ගත්තොත් ඒතරක්කට අපායෙන් ගැලවෙන්නද පුළුවන්. මිනිසුන් දහසක් මැරුවා හිත හදාගන්න බාධාවක් නැහැ ඥානවත් කෙනෙක්. හිතාගන්න පුළුවන්. හරියට ධර්ම මාර්ගයට වැටෙනවා. එතකොට එයාට ඒ ඊළඟ ආත්ම භවයේ එක විපාක මොකිය ආරම්භ කළා. කොතෙන්ද හරිය විපාක දෙයි? විපාකන්නේ. හැබැයි මේ ආත්මෙදී කෙලෙස් ඇසුවොත් එයාට ඒ මිනිසුන් දහසක් මරපු කර්මයවත් විපාක දෙන්නේ නැති වෙනවා. ඒකයි අඟුලිමාලද කිව්වේ යත්ත කාමං කතං පාපං කුසලේන පිටියති. අඟුලිමාල මිනිසුන් දහස් කරණක් වැරුවා. නමුත් උත්සාහ කළා මෙතෙන්දී පහත් වුණා. නාස්තුනාට පස්සේ ආරාම විපාක එන්නේ නෑ. ආයකල විපාක එන්න නම් සතර යන්නට ඕනේ. විපාකෙන් සතර යන්නේ නැති ඉතින් විපාක ලැබෙන්නේ නෑ. නිසයි කියන්නේ අකුසල කර්මය කුසල කර්මයෙන් වහන්න පුළුවන්. ඉතින් ඒ විදිහට නියත වශයෙන්ම සැප විපාක දෙන කර්ම කියනවා. හැබැයි එක අම්ම හැරුව මිනිසුන් දසදහස් ගණනක් මරුවට වැඩිය ධර්ම එක අම්ම මැරුව, එක තාත්තා මැරුව, එක රහතන් මැරුව. ඉතින් ඒ නිසා මේ කුසල පක්ෂයේ ධ්‍යාන අකුසල පක්ෂයේ අරකින් ලද ඒ කර්ම ධර්ම කර්ම. ඒ කර්ම වලින් ඒකාන්තයෙන්ම ඊළඟ ප්‍රතිසන්දිය ලබා දෙනවා. ඊළඟ ප්‍රතිසන්දියක් ලබා දෙන්න ඉස්සෙල්ලම ඉදිරිපත් වෙන කර්ම හතර තමයි කර්මය තමයි ওই ධර්ම කර්ම කියලා කියන්නේ. ඉස්සෙල්ලම කුසල පක්ෂයේ මොනවද? කුසල පක්ෂයේ මොනවද? ධ්‍යාන. කෙනෙක් මරණ වේලාවේදී ධ්‍යාන ලබාගෙන ඉඳියනම් ඒකාන්තයෙන්ම අනික් කරන ලද කිසිම කර්මයක් මේ ඉස්සරහ දෙන්නේ ධ්‍යානය. යමෙක් ආනන්තරේ කර්මයන් හරි නියත මිත්‍යා දෘෂ්ටියක හරි එළිබිලා ඉන්නවා නම් ඒකාන්තයෙන් එයාගේ මරණයේදී ඉස්සරහ දෙන්නේ මොකද්ද? අර ගල්ප කර්මය. අපසල ගල්ප කර්මය. ඊගාවට ගල්ප කර්ම ආසන්න කර්ම. දෙවෙනි එක ආසන්න කර්ම කියන්නේ මරණය ආසන්නයේදී කරපු කර්ම. හරියට සම්බදාතික සොරදේතු වටවල සම්බදාතික සොරදේතු වගෙන කියනවා. එයා ඉස්සෙල්ලා පොරේ පොර වැලක හිටපු කෙනෙක්. එයා බොරුන් එක්කලා අල්ලගෙන ඇවිල්ලා රජුරෝ කියනලු උඹලා කවුරුද එක්කෙනෙක් මේ අනිත් අයව ඝාතනය කරවද මැරුවොත් ඒ කෙනාට අභයදානය දෙනවා. රජුරාගෙන හොරු ලව්වම හොරුන්ව මරවනවා. ඉතින් එක්කෙනෙක් ඉදිරිපත් වෙනවා එයා මැරුවා අනිත් අය. හිත ගහලා මැරුවා. එයාට එතන ඉඳන් රජයේ හිස ගැසීම රස්සාවක්. මේ මනුස්සය නාකි වෙලා දුර්වල වෙලා එක පඩු පහරෙන් දෙල්ලක ගහන්න බැරි තත්ත්වයකම ආවට පස්සේ මහ ජනතාව මෙයා උද්ඝෝෂණය කළා. මෙයා නිදි මරන්නේ කියලා වද දෙනවා කියලා මිනිස්සුන්. පස්සේ රජුගේ මෙයා අයින් කරා. අයින් කළා ගෙදරට වෙලා ඉන්නකොට බොහොම කැවෙනවා. කිසිම තැවි තැවි හිටියේ. එක දවසක් ශරීර භාණ්ඩරු නිරෝධ සමාපත්තිය නැගිටලා බලනවා කොහෙන්ද අද මොකද නිරෝධ සමාපත්තිය නැගිටගෙන එදා මේ මොහොතේ දාන වරදන්නද ඕනේ මොකක් හරි වරදන් ගමන ජීවිතය රැකෙන්න නැත්නම් පිටවන් පාන්න වෙනවා. ඒක නිසා වරදානේ හම්බ වෙන තැන නුවණින් දැකලා තමයි යන්නේ. රස්තියදී ඉන්නේ යන්නේ නෑ. මෙදා සම්බදාතික ගෙදර කැඩක් තියෙනවා. උදේ පාන්දර. එයාගේ දියණිය තාත්තට දෙන්න. දැනගත්ත ගිහම හම්බ වෙනවා කියලා සම්බදාතික දෙදෙනා කියලා ශ්‍රද්ධාවයි. හින්දු පාට වැදියා. සරිතාව දැක ගමන් හිතුවානේ මෙච්චර කර්ම කරේ අපසර. මේ අන්තිම කාලේ ඉන්න මට මේ වෙලාවේ හරි මේක පිටකමක් කරගන්න ලැබිච්ච එක හොඳයි. කියලා තමන්ට ඒ වෙලාවේ දුව කැඩ කෝප දෙනලා දුන්නා. මෙයා කරපු දේ ඒක කෙලින්ම ගෙනලා හාමුදුරන් පාත්‍රයෙන් බෙදුවා. බෙදනකොට තින් අනුමෝදන් කරනවා. ඊට පස්සේ සරින් හාමුදුරු තින් අනුමෝදන් කරද්දී සම්බ ධාතික නම් කිසියෙම හොරෙන් ගේ ඇතුළු බලන්න. හොරෙන් ගේ ඇතුළු බලන්නේ සම්බ ධාතිකද බලකිනි. තින් අනුමෝදනාව අහන්න උතරම් මනස පැහැදිලි නෑ. ඒක දන්නවා. කිව්වා වරදන්න කියලා. වන්දල ආවට පස්සේ අනුමෝදන් කරා. කරන කොටත් හිත වික්ෂිප්තයි. පස්සේ හේතු හාපරම කිව්වා ඇයි ස්වාමී මේ මේ විදිහට වික්ෂිප්ත මනසකින් ඉන්නේ කියලා කිව්වා. ඒ ස්වාමී මම කොහොමද ඒක කරගන්නේ? මම මෙච්චර දවස් කරේ මිනිස්සු මරපේකයි. ඉතින් දැන් ශරීර භාන්දර බලන්න කරපු දෙයක්. ශරීර භාන්දර අහනවා සංග දාතික ඔබ මිනි මැරුවේ කාගේ වුණාද? රජුගන්ගේ වුමනාවට. එතකොට ඔබේ වුමනාවට නෙමෙයිනේ කියලා නැවැත්තුවා. ඔබේ වුමනාවට නෙමෙයිනේ කියලා නැවැත්තුවේ එයාට යමක් හිතන්න ඉඩගෙන. හැබැයි බුදුහාමුදුරුවෝ සාමර දේශනා කළේ නැහැ. ඔබේ ගුණනාම නෙමෙයිද පව් නැහැ කියන එක දේශනා කළේ නැහැ. දේශනා නකර ඔබේ ගුණනාම නෙමෙයි කළේ. මොකද දැන් අවශ්‍ය මේ පැවෙන මිනිසාගේ හිත හැදීම. දොඩ නෑ වාරියනික ඉන්නේ මේක පව් නැතුව ඇති මට සැලසෙන්නා. යරි මුත්තේකින් කරගත්ත. ඉතිරෙන අස්තරින් සාම්ප්‍රදාය දීපු දානේම නෙමෙයි කළා නරු. නැත්නම් සුගති පරායන. ඒ කියන්නේ අච්චර අකුසල් කරලා තිබුණ ජීවිත කාලයේ මරණාසන්නදී කලේ සරේඛාවරණේ දානි දීපේකයි. ඒ නිසා ආසන්න කර්මය වශයෙන් එයාට ඊළඟ සුගති පරායනෙදි සිද්ධ වෙනවා. තවත් සොර දෙකක් කියන්නේ කියනවා. ඒ සොර දෙකුව එක වෙලේ අරකට ධනිකාවක් යව දැක්කා. සොරත් අනුකම්පාවක් කළා. ධනිකාවට ලැබිලා තියෙන හොඳ ආහාර වේල අනේ මේ මානසිකයේ අන්තිම මොහොත නිතර බලා ගන්න දුන්නා. කලදී කොහොම මෙතනින් හාරව කෙනෙක් කරා දැක්කා. මේ හොරයි කරවලින් මම මෙච්චර දවස් කලේ හොරකම් කරපු එකයි දැන් ඉතින් මේ කාඩක් නැවෙනවා නැතත් නැවෙනවා ඒකින්ද ආහාරයේ තිනක දෙනක හොඳයි යනකොට මොනවද ගෙනියන්න පුළුවන් කියලා ඒක පිළිගත දුන්නා. සාමරට පින්න පාටද පින්න පාටද කියලා බොහොම සන්තෝෂයෙන් මෙයා යනවා. කිසිම ලෝභකමක් නැහැ. තනි කර අවහැරීම අන්තිම මොහොතේ මට සතුටින් ඉපිලි ඉපිලි යනවා. දැන් කොහොමද යන්නේ? විශ්ලේෂණ කරන්න. අතන ගිහලා ගංගෙඩියට වෙල්ල තියෙන වෙලාවේ යාට ගණිකාව තමයි මතක් වුනේ. ඒ ගණිකාව හින්දා නෙමෙයි පින්කම කරගත්තේ. අර ආහාරවලින් දීපෙක් ගැන යා කෙනෙක් යම්කිසි අල්මක් ඇති කරගත්තා. ඒ ඇති කර ගැනීම. බලන්න අකුසල කරන කරකට කරන ඔක්කොම කරන අන්තිම මොහොතේ දාන චේතනාව පහළ වෙනවා. ඉනිසා දිව්‍යාත්ම භාවය ලැබුවා. හැබැයි ඒ දිව්‍යාත්ම භාවය ගැන කියන්නේ ඒක මහේස්වාත්ක මහානුභාව සම්පන්න දිව්‍යාත්ම භාවයක් විය යුතුයි. නමුත් උපපීඩක කර්මයකුත් කරගත්තා. උපසම්පදයක් උනේ අපායිකාමී කරට උපස්සම්භකයක් කරගත්ත පිටපතේ දීලා. නමුත් එතෙන්දී ඒ ලැබිච්ච යහපත් කරන උසස් ආත්ම භාවය දුර්වල කරගන්න හෝ කීදක කර්මයක් කරගත්ත ගණිකාව ගැන මෙහෙම ඇති කරගන්න. එනිසා භූමාට දේවාත්ම භාවය ලැබුවා කියලා. දුකේද කියේ නැහැ. මොකද අර කර්ම ශක්තිය බලයෙන් කරපු අපිරිසුදු වීම නිසා එතෙන්දී යාතේ ආත්ම භාවයේ දුර්වල ආසන්න කර්මයේ විවිධ විපාක අසුපත් ඒ වගේම කුසල පස්සේ අකුසල පස්සේ දෙකේම කොයි විදිහට උපමා දෙකක් ප්‍රපෙන්නේ. ඊගොඩ ආචින්න කර්ම ආචින්න කර්ම කියන්නේ නිතර නිතර පුරුදු කරන කර්ම. නිතර නිතර පුරුදු කරන කර්ම කියන්නේ කෙලවරක් නැන්නේ. උදාහරණ වලට නිතර පුරුදු කරන කාම එදිනදා ජීවිතයට බලපාන. දෘෂ්ටි වාර්තාගෙන කටයුතු කිරීම නිතර නිතර මිත්‍යා දෘෂ්ටිකව කර්ම කරන්නට හේතුවක් වෙනවා. ඒ නිසා ඒ තරත්තන්ගේ තෘෂ්ණා වර්ධනය දිගින් දිගටම සිද්ධ වෙලා ඒ අනුව කටයුතු කරනකොට ආචින්න කර්ම ඔක්කොම වලට වෙන්නේ තෘෂ්ණා සාගතයි. ඒ වගේම සමහර දෙනා නිතර නිතර භාවනා කරනවා. වාක්‍යාලක නිතර නිතර භාවනා කරන තැනත්තා අවසන් වෙන්නේ භාවනාවෙන්මයි. හරි ආචින්න කර්මය ආසන්න කර්මය බවට පත් වෙනවා. සමාජයට දාන දෙන්න නිතර නිතර දාන දෙන අය බොහෝමක මැරෙන්නේ දානය හිත ඉස්සෙල්ල එහෙම නැත්නම් ඕනමෙන්න කියලා එහෙම නැත්නම් දන් දී ගම මරණයට පත් වෙනවා. වාක්‍යාලක යාද ඒ නිතර නිතර කරන කර්මයම ආසන්න තත්ත්වයට කියලා එයාට යහපත් ප්‍රතිඵල ලබා දෙනවා. යහපත් කර්ම කරනවා නම් අයහපත් කර්ම කරනවා නම් ඒ දෙකකින් නැති අපි හොඳ දායකතාවක් කියන්නේ සම්පූර්ණ සම්බන්ධය. දැන් අවුරුදු අඩුම මතක් දුකට තාම ඉන්නවා මේ ගෙදර ඉන්නවා. අපි ගිය පෙරදා ගියා බලන්න නිතර පන්සල් වෙනවා කොහො ගන් වෙනවා කොහො කරනවා. දැන් අවුරුදු 98 තුළ 100ක් නැහැ. කොයි වෙලාවෙත් කතා කරන්නේ බුද්ධ පූජාව කරපිට. නමුත් ඉස්සෙම වටා කරන්නේ බුද්ධ පූජාව කියලා. මනසේ වෙලින් ගියක් යන්නේ නෑ. දුර්වලක හොඳටම දුර්වලයි අර ශ්‍රද්ධාව තවම තියෙනවා. ඒ බුදු පැත්තේ තවම තියෙනවා. දැන් උතද ආචීර්ණ කර්මය ඒ විදිහට සිද්ධ කළා මනස තවම ඒක බලපාන. දැන් ඕක බුද්ධ පූජාව දීකර කර ඉඳ අතරේ ඔය අතරේ වාගේ කර්මයේ සිද්ධ වුණොත් ඒ කාන්තෙන්ම සුබ දෙකට නෑ කාන්තෙන්ම සුබ දෙකට. ඒ කුසල ආචීර්ණ කර්මය ප්‍රාණඝාතයේ ආචීර්ණ කර්ම වශයෙන් කරනවා එනවා. ප්‍රාණඝාත ආචීර්ණ කර්මය කරපුවම කියලා සමහර වෙලාවට විතරක්වත් ඒක ආසන්න කර්මය කරන්න ඒ ප්‍රාණඝාතය ප්‍රාණඝාතයේ කරපු හැටියෙම එයාගේ මනස වැඩ කරනවා. වැඩ කරනකොට එයා ජීවත් වෙන්නේ හැසිරෙන්නේ ඒ කරපු දේවල් වලට අනුවමයි. ඌර මරපු කෙනෙක් නම් ඌර මරපු ආකාරයෙන්ම හැසිරෙනවා. සතර පුරුදු අනුව එනවා නම් ආශීර්ය කර්ම සතර පුරුදු කරනවා කියලා. සමහර කෙනෙක් ඒක කඩත්තා කර්ම ලෙසත් කියනවා. සතර කරලා කඩත්තා කර්ම ආශීර්ය කර්මයක් වශයෙන් පුරුදු කරනවා. සමහර දන්නේ නැහැ. එන්න මේ උදාහරණයක් දෙන්න. සමහර මැරෙනවා. ගිනි තියාගෙන මැරෙනවා. පිච්චලා ගිනි තියාගෙන මැරෙනවා. සමහර මැරෙනවා දියේ ලින්දේ පැරලා වගේ පැරල කොහොම ගන්නේ? සමහර වහදීල මැරෙන. ඔය මැරෙන ඕවා කරලා මැරෙන හැම දිනම පින්වත්. හැම දිනම වගේ. ඒ මැරෙන්න කලින් ඒක කරන්න කලින් ඒගොල්ලෝ විතර කියවන. සමහර කුංචි තමයි කියවන. මේ අනතුරු හැංගවීමක් කරන්නේ ආ. සම්පිටෙම එයා කියන්නේ ලින්දේ පැරලා යනවා කියන එක කියන්නේ ලින්දේ පැරලා යනවා කියන විතරයි. ගිනි තියාගෙන මැරෙන කෙනා කියන්නේ නිදේ පරම කරන කතාව එයා කියන්නේ එයා කියන්නේ ගිනි තියාගෙන මැරෙන කතාව විතරයි. වහපිර මැරෙන කෙනා කියන්නේ මම වහ ටිකක් දින මැරෙනවා කියන කතාව විතරයි. ඇයි ඔහොම කියන්නේ? සමහර එක මොන කරදරයක් මොන ප්‍රශ්නයක් ආවත් ওই කතාව කියන්නේ නෑ එයා. ඇයි අනේ කියන්නේ? යා සතර කොතනක හරි ඒ විදිහට ජීවිතය හානි කරගෙන තියෙනවා. එනිසා ඒක පුරුද්ද වශයෙන්ම එයාට එනවා මම මෙහෙම මෙහෙම කරනවා මෙහෙම කරනවා කියලා. මම දැන් මම ගිනි තියාගෙන මැරෙනවා කියන එක කියන්නේ කොහොමද? ගිනි තියාගෙන මැරෙනවා. හිතන්නේ නැති වෙලාවට. මේ විදිහම මම විග්‍රහ කළා දීලා එක දවසක් බලන්න කිව්වේ නැහැ පොත. මහත්මයේ කිව්වා තවත් මරණක් පිළිබඳව. මම මේ දෙක කියපුවා. මට හාමුදුරුව ඔහොම කියනක අපරදා මතක් වෙනවා. මම ඇයි කියලා. ඒ හාමුදුරුවනේ එයා ජීවත් වෙන්නකොට මුදාව දරුවන්ගේ ප්‍රශ්නයක් ආවා. දැන් දරුවන්ට කියන්නේ අනේ දරුවෝ මගේ ඇඟේ දේ වරම කරන්න එපා. ඔබ තමයි කියනවා. හැමතිස්සම කියන්නේ මගේ ඇඟේ දේ වරම කරන්න එපා කියලා. ඇඟේ දේ වරම වෙලා තමයි මරන්නේ. ලෙකමියාවෙන් තමයි සිනාති ඕවා තියෙනවා නම් දන්නවා නම් දරුවෙක් හරි විතර විතර කියලා නම් වතහලා දෙන්න මේක ඔයාගේ සංසාර දෝෂය. ඔයා මේක නවත්ත ගැත්තේ නැත්නම් මෙතනින් මේ කර්මයේ සතර දිගටම එනිනවා. ඉතා කල්යාණ මිත්‍ර සේවනයෙන් කොහොමද මෙතනම නවත්ත ගන්න ආයෙත් නම් කියන්නත් එපා හිතන්නත් එපා. ඉතින් සතත්තා කර්මයක් සතර කරලා තියෙන්නේ තමන් දන්නේ නැහැ. ඒ සාංකාරික ස්වභාවය මෙහා එනවා. ඇවිල්ලා මෙතන ආචින්ත කර්මයක් බවට වාක් කර්ම වශයෙන් හෝ මනෝ කර්ම වශයෙන් හෝ බලපවත්වනවා. ඉතින් වාක් කර්ම මනෝ කර්ම කර්මම තමයි. ඉතින් හිතාගන්න මෙතන දැනගෙන කරන හැම දෙයක්මයි කර්ම වෙන්නේ නෑ. සංසාරයේ කොහොමද විතර කරන ලද අපරාපරිය වේදනීය කර්ම එන්න පුළුවන්. ගාක් වෙලාවට කටත්තා කර්ම වලින් බල කටත්තා කර්ම වෙන්නේ අපරාපරිය වේදනීය කර්මයි. කටත්තා කර්ම කියන්නේ ඔහෙ තිහරි කරලා තියෙනවා ඒකත් සමාරක් වෙලාවට අවසානයේ නිමිත්තක් වෙන්නද පුළුවන්. කර්ම විපාක වෙන්නද පුළුවන්. ඒ ආකාරයෙන් ඒ සතර ආකාරයෙන් කර්ම විපාක වෙන කාල වශයෙන් දක්වනවා. ඊගාවට කර්ම එනවා. දික්ඛ ධම්ම වේදනීය කම්ම, උපපාත වේදනීය කම්ම, අපරාපරිය වේදනීය කම්ම, අහෝසි කම්ම කියලා එකක් නේද? අහෝසි කම්ම කියන එක තේරෙන්නේ. ඒක ඇයි කියලා මම පෙන්නන්න. ඊගාවට කියනවා පරිපත්ත වේදනීය කම්ම අහලා නැහැනේ. පරිපත්ත වේදනේ කවුරු අහලා ඇති? දිට්ඨ ධම්ම වේදනීය, උපපාද වේදනීය, අපරාපරිය වේදනීය කම්ම කවුරු අහලා තියෙනවා? අහලා නැහැ. අපේ පරිපත්ත වේදනීය කම්ම, අපරිපත්ත වේදනීය කම්ම, වේදනීය කම්ම, අවේදනීය කම්ම කියලා තව කර්ම තියෙනවා. දිට්ඨ ධම්ම වේදනීය කම්ම කියලා කියන්නේ මේ ආත්ම භාවයේදීම විපාක දෙන කර්මයි. මේ ආත්ම භාවයේදී කුසල කර්මයක් විපාක දෙන්නත් නම් ඒ කුසල කර්මයේ බලවත් කුසල කර්මයක් හොඳ පසුබිමක පිහිටා කරන කුසලයක් නෙවෙයි මේ ආත්ම භාවයේදීම සැප විපාක දෙන්නත්. බුදුරජාණන් වහන්සේගේ සාසනයේදී මග ඒ පිළිවෙත අනුව කුසල කර්ම කිනාට ඒකාන්තයෙන්ම ඒ කුසලයේ මේ ආත්ම භාවයේ විපාක දියේ යුතුයි. එනිසා කිව්වේ සංදිත්තිකෝ අයං ධම්මෝ අකාලිකෝ හේතුපස්සිකෝ කියලා. ධර්මයේ කියලා කිව්වේ නිවන් දකින්නට තියෙන මාර්ගයයි. මේ මාර්ගයේ රත්න කර්ම රැස් කරන මාර්ගය තමයි ධර්ම මාර්ගය. ඒකට දාන, සීල, භාවනා. ආර්යසත්‍යයක මාර්ගයේ පිහිටලා නොපෙනෙන්නේ අපි ආර්යසත්‍යයක මාර්ගයේ පිහිටලා නෙමෙයි උසාර කරන්නේ. ඒක නිසා මේ සාසනික ප්‍රතිපදාව වැදින්නේ සදිත්තරම වේදනීය බුධාගම දේශනා කළ පරිදි සාමෘෂ්ටික වශයෙන් මේ ආත්ම භාව වශයෙන් විපාකයෙන් සත්‍යයේ කර්මයේ ඉන්නේ නැහැ. ඒකට අකාලිකෝ ඒහිපත්තිකෝ කියලා දේශනා කළා. මම කියලා කියනවා ඒහිපත්තිකෝ කියලා ධර්මයේ ಗುಣ ආවේ ධර්මයට අනුව පිළිපදිනවා නම් ඒක ප්‍රතිපදයේ ඕන කෙනෙකුට මෙන්න කියලා පෙන්නන්න පුළුවන්කම තියෙනවා. එකයි අකාලිකෝ ඒහිපස්සිකෝ කියලා දේශනා කරේ. නමුත් අද ඒහිපස්සිකෝ කියලා පෙන්වන්න පුළුවන් එක අපිට නෑ. මොකද අපි ධර්ම ක්‍රියාව කරනවන්නේ නැති නිසා. අපි ධර්මයේ ක්‍රියාව කරනවා නම් ඒක ඒහිපස්සික ගුණේ ඒ කාන්තෙම තියෙනවා. සද්විතරම වේදනීය කර්ම විපාක වෙන තවත් ක්‍රම තියෙනවා. චේතනාවත් එක්ක බලපාන හැටි. චේතනාව හතක් තියෙනවා. ජවන්තිස්සත චිත්ත වීතිය එන ජවන්තිස්සත තමයි චේතනා කියන්නේ. ඒ චේතනාවවල මුල් ජවණයට සම්බන්ධ වෙන ක්‍රියාවක් තමයි විතරම වේදනිය. ඊගාට උපපච්ච වේදනීය කර්ම තියෙනවා. ජවන්තිස්සත වේදින අවසාන ජවණයට දක්වා ගිය කර්ම හැමතිස්සෙම දෙවනි ආත්ම භාව විපාකකට අවසානයට වැටෙනකොට ඒක හැමතිස්සෙම දුර්වලද. ඒ නිසා ඒක වැටෙන්නේ ඉදිකින් දිගටම යන්න ඒක දෙවනි ආත්ම භාවයෙන් ඒ කර්ම විපාක වෙනවා. හැබැයි කර්ම දෙකක් තියෙනවා. දික්ක ධර්ම වේදනීය එකක් තියෙනවා. හැබැයි ඒ කාන්තේම දික්ක ධර්ම වේදනීය වෙයිද නැද්ද කියලා කියන්න බෑ. සමහර කර්මයක් තියෙනවා දෙවන ආත්ම භාවයෙන් විපාක වෙනවා උත්පද වේදනීය. ඒ කාන්තේම විපාක දෙයිද නැද්ද කියලා කියන්න බෑ. විපාක දුන්නොත් හරි නොදුන්නොත් ඒ කර්ම දෙකම ආයි විපාක දෙන්නේ නෑ. උඹර දිත්ත ධම්ම වේදනීය උපපද වේදනීය ගණයට වැටිලා ඊළඟ ආත්ම භාවයේදී විපාක දුන්නේ නැත්නම් ආයි තුන්වෙනි ආත්ම භාවයකට ඒක යන්නේ නෑ. යම්කිසි කර්ම අපරාපරිය වේදනීය වශයෙන් කරොත් ඒ ශක්තිය දුන්නොත් ඒ කියන්නේ මැද ජවන පහට සම්බන්ධ කර්මයක් කළොත් ඒ කර්මය දෙවනි ආත්ම භාවයේ ඉඳන් සමහරකට දිත්ත ධම්ම වේදනීය තත්වයේ ඉඳන් උපපද වේදනීය ඊගාවට සංසාරයේ නිවන් දක්නාතේ ඕනෑම කෙනෙකුට විපාක දෙන්නට පුළුවන් අවස්ථාවක් තියෙනවා. හැමදාම නෙමෙයි. ඉඳ ලැබුණේ කොයි ඒ විතර විතර වෙලාවක ඒ කර්මෙ විපාක දෙන්නට පුළුවන්කම තියෙනවා. ඊගාවට පරිපක්ක වේදනීය කර්ම කියන්නේ දිත්ත ධම්ම වේදනීය, උපපද වේදනීය, අපරාපරිය වේදනීය. පරිපක්ක වේදනීය කියලා කියන්නේ කර්මයෙන් කරපු ගමන් විපාක දෙන්නේ නැහැ. සත්‍ය කීරං වමුච්චති. ධම්පදී ගාථාවක් තියෙනවා. ඒකේ ගාථා. සත්‍යම. හරියට මේ කිරි කිරිබි දෙනවා වගේ පැසෙන්නේ. ඒ වගේම කර්මයේ පැසවල මදුවා මඤ්ඤති බාලෝ යාව පාපං නපච්චති. විපව කරන හැම වෙලාවෙම ඕක විපාක දෙන්නේ නෑ. ඒ නිසා මදුවා මඤ්ඤති හරි රසයි කියලා හිතනවා. කොයිතා කොච්චර කන්ද යාව පාපං නපච්චති පාපේ නපසවන පාප යදාච පච්චති පාපං යම් විදක කාර්යනා පාපේ පැතිවද අත බාල දුක්ඛං විගච්ඡති දාන බාලය දුකට පත් වෙනවා. ඊගවට ඒ කිව්වේ පරිපක්ක වේදනීය කර්ම. අපරිපක්ක වේදනීය කර්ම පැතවන වර්ගයක් කරපු ගම පැතවලම තමයි කරන වෙලාවෙම විපාක වල සමාරකයන් අපතු අර එක මේ පන්සේ හරකගේ දිව කපා ගත්තා. දිව කපාගෙන ඒක උච්චර කනකට මුගදුන්නේ තමන්ගේ දිව කඩාගෙන යද්දක් කියන්නේ. ඒ කියන්නේ පැසවන්නුනේ නෑ කර්මය හොඳටම පැසවලා ඒ කරන වෙලාව. ඒ කියන්නේ එයා අකුසලම කළා කළා තීල තව අකුසල කර්මයක් කළා. එයා අකුසල කර්මය කරපුවාම අකුසලයට අකුසලයට තුනයි වරාණු විපාක දෙන්නේ. ඒක බුදුරජාණන් වහන්සේ අර ලෝක ඵල සූත්‍රයෙන් දක්වනවා. සසර කුසල් කරලා තියෙන කෙනාට කුද්ධි අකුසලයක් කරාට ඔබ බලපන්නේ නැති වෙන්න පුළුවන් සුළු විපාකයක් ලැබෙන්න පුළුවන්. නමුත් අකුසල් කරලා තිබුණා නම් එයාට සුළු අකුසලය හරි ධර්ම විපාක ලැබෙන්නට පුළුවන්කම තියෙනවා කියලා ඒ සූත්‍රය දක්වනවා. ඊගාවට වේදනීය කම්ම අවේදනීය කම්ම වශයෙන් දක්වනවා. විපාක දෙන කර්මත් වෙන්න පුළුවන් විපාක දෙන කර්ම වෙනත් පුළා සමාර කර්ම විපාක දෙන්න සමාර කර්ම විපාක නොදෙයි. විපාක නොදෙන කර්ම තමයි අමුති කර්ම කියලා ගැනෙන්නේ. විපාක දෙන කර්ම තමයි විත ධර්ම වේදනීය උපච්ච වේදනීය ආදී වශයෙන් බෙදලා යන්නේ. ඊගාවට කියනවා ගති සම්පatti ගති විපatti වශයෙන් බෙදලා. ගති සම්පatti ගති විපatti සමහර දෙනාට කුසල කර්ම අකුසල කර්ම වල තියෙනවා. අකුසල කර්ම විපාක දෙන්න තිබුණාට මේ මනුස්සයා උපදිනවා වෙනින් කර්මයකින් හොඳ තැනක. ඉපදිච්චාම එයාට අකුසලේ විපාක දෙන්නේ නැහැ. සමහර කාලවලට මෙහෙම කියනවා. ගති සම්පatti ගති විපatti උපදි සම්පatti. සමහර කාලේ දාසීක විකුසේ උපදිනවා. ඉපදුනාට මෙයා ලස්සනයි. තේජවන්තයි හැඩකාරයි කාන්තාවක් නම් බොහොම රූප සම්පන්නයි. කොච්චර දාසිය කුලේ උපදින රූප සම්පත්තිය නිසා යාවරණ කිල එහාට තියෙනවා. ඒකට කියනවා අකුසල කර්මයේ හේතු කොටගෙන දාසිය කිව්වොත් උපදින උපදි සම්පත්තියක් හේතු කොටගෙන කිය අරගෙන වෙනත් කෙනක මහිමේ යාගෙන විච රූප ශක්තිය නිසා යා පොසත් තත්ත්වයට වැටුණා. ඒකට කියනවා උපදි සම්පත්තිය කියලා. කාල සම්පත්තිය කියලා කියනවා දැන් සමහරක්කට බඩගින්නේ වැරෙන්නට ඉන්නේ මනුස්සයා කර්ම විපාකේද. නමුත් හොඳට සත්වයක කාලයක ඉපදිලා තියෙනවා. එතකොට ඒක නැත්තා බඩගින්නේ වැරෙනවද? නෑ. නමුත් එදාට සමහර වෙලාවල් තියෙනවා කන්න තිබුණත් කන්න හිතෙන්නේ නෑ. එච්චරම ධර්ම අකුසල කර්ම කරද්දත් ඉන්නවා. හැමදේම නෙමෙයි. නමුත් සාමාන්‍ය මට්ටමේ අකුසලයක් නම් අර පරිසරයක ඉපදිච්ච වෙලාවට එයාට ඒ විපාක දෙන්නේ නැහැ. අනිත් එක ප්‍රයෝග සම්පatti කියලා කියන්නේ කර්මය මොකක් හෝ වේවා ඉස්සර කර්ම මේ මනසට මෙතන වලින් වැඩ කරනවා. නුවණින් වැඩ කරනවා අර කලින් කියන්නේ ප්‍රයෝග සම්පත්තිය. එයා උත්සාහයෙන් නුවණින් පල වේලා ගන්නවා, කලීත් කරන ගන්නවා, නොකලීත් කරන ගන්නවා, මගහැරීත් කරන ගන්නවා. මේ ආදි වශයෙන් යා ඥානයේ නුවණ පාවිච්චි කරනවා. එයා කටයුතු කිරීමෙන් එයා උසස් තත්ත්වයකට පත් වෙනවා. ඒක ප්‍රයෝග සම්පatti කියලා කියනවා. ඒ වගේම අපි අනිත් පැත්ත විපත්ති වශයෙන් තේරෙනවා. ඉතින් ඒවා ඔක්කොම විග්‍රහ කරන්න දැන් කාලය මේ සම්පatti වලම විපත්ති පැත්ත තියෙනවා. මේ විදිහට කර්ම විපාක වෙන තත්වයක් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. මම හිතනවා මේ දේශනා දෙකේදී විතරේ පැයයි මේක පැය තුනයි විතරේ පැය තුනයි. මේ පැය හයකින් මේ විදිහට මේ විග්‍රහ කරලා දුන්නා තවත් තියෙනවා කර්ම පිළිබඳව කරුණ විග්‍රහ කරලට මේවාට කර්මයේ පිළිබඳව විග්‍රහය මෙතනින් අවසන් කරනවා. මේ ඇති හොඳටම නිවන් දකින්න උනත් මගේ උදාගන්න මේ ඇති. තමන් පොදුවේ පින් අනුමෝදන් කරන්න. ඒ පරිවර්තකත් යම් ඥාති මාපියාදී ඥාති තමගේ දරුවා තව කවුරු ඉන්නවා නම් සහෝදර සහෝදරිය ඒ නියගේ ඥාතීන් සිහිපත් කරගන්න. මේ මෙලොවයෙන් මේ පරිලොවයෙන් ඥානදා ඉන්නවා නම් පුරාණ ආත්ම භව ඥාතීන් සිත්නාමයේ සියලු ඥාතීන් සිහිපත් කරලා බලනවා. ඒ ඥාති වාගේ අපින් අනුමෝදන් විස්වා කියන ලංකෙන් ඉඳන් මේ ඥාතීන් අනුමෝදන් සිතා ඥාති කරනවා. වගේම මෙසේ රැස් කරගත්තා වූ විතර ශක්තියගේ මහින්දේ එයාට දීර්ඝායුෂ ලැබේවා ඉදු නිරෝගී සුව වේවා සම්බුද්ධාතුතිය දිහාත් වේවා සන්තාල් කියලා ප්‍රාර්ථනා කරා. මෙසේ සර්වාකාරයෙන් රැස් කරගත්තා වූ පතර දු පුණ්‍ය ශක්තිය සම්බුද්ධාතම දෙලෝවාසේ දිහාත් පින්තර උතුම් වූ නිර්වාණය පින්තර වේවා සන්තාල් කියලා ප්‍රාර්ථනා කරා.